තෙරුවන් සරණයි රවි මහත්මයා. මට ඇත්තටම මෙහෙම ප්‍රශ්නයක් ආවා. මේ කියන්නේ ඇත්තට මේක ටිකක් බේසික් ප්‍රශ්නයක්. කියන්නේ මුලදීම අපි කියන්නේ පොඩි ප්‍රශ්නයක්. නමුත් මං හිතන්නේ අපි මම ගොඩක් වෙලාවට මේ රැවටිලා ඉන්න තැනක් කියලා මට හිතෙනවා. දැන් අපි මේ රූපය පැත්තෙන් කතා කරොත් දැන් අපි ඒකනේ වැඩිපුරම රැවටිලා ඉන්නේ. එතකොට දැන් අපි දන්නවා මේ රූපය හැදිලා තියෙන්නේ සතර මහා ධාතු වලින් කියන එක. නමුත් අපිට ඇත්තටම මේ සතර මහා ධාතු කියලා කිව්වට අපි ඒක මේ දකින්නේ අපි දැන් සතර මහා ධාතු කියන්නේ මේක ගති. දැන් ඔබතුමා මේ දැනුත් කිව්වනේ මේ ගති ස්වභාවයක්. නමුත් අපිට ඒක පේන්නේ නැහැ ගතියක් කියලා. අපි හැමතිස්සෙම ඒක නිකන් දැන් මට සාමාන්‍යයෙන් ඉතින් දැන් ටිකක් ටික ටික මේක අඩු වෙගෙන යනකොට ගතියක් තියෙනවා. නමුත් ඉස්සරලා අපි ඇත්තටම හිතුවේ මේකත් මේ තව දෙයකින් හැදිච්ච. ඒ කියන්නේ දැන් කෝපේ කිව්වොත් කෝපේ කියන එක ඝන වස්තු ඝනී භවන වෙච්ච වස්තුවක්. නමුත් සතර මහා ධාතු කියන්නේ මේ තව දෙයක් විදිහටම තමයි මේ හැඟීම තමයි අර එකපාරට එන්නේ. ඒ කියන්නේ ඒකත් දෙයක් කරගෙන ඒක ගතියක් කියන ස්වභාවයක් හිතට එන්නේ නැහැ. එතකොට එතන නේද අපි මේ කරන වැරද්ද. දැන් ඒක නේද අර බල්ලගේ උපමාවෙන් උනත් ඔබතුමා කියන්නේ එතනේ තියෙන ගති ස්වභාවය අපි සතර මහා ධාතු රූපයක් කරගෙන. ඒතර ඒ වගේම තමයි අපි මේ එළියේ දෙයක් දකිනකොටත් අපිට ඒක ගතියක් කියන එක නෙමෙයි පේන්නේ. අපිට පේන්නේ මේ ඒකත් හරියට අපි හිතමු නිකන් මේ කෝපේ පොඩි පොඩි කැලිය වලට කරලා නිකන් පරමාණු ගානටම යන්න පුළුවන්නේ. අන්නේ වගේ ස්වභාවයක් තමයි අර සතර මහා ධාතු කියන එකටත් අපිට එන්නේ. එතකොට මට හිතනවා ඔය සතර මහා ධාතුත් මඤ්ඤණාවක් කියන්නේ මේකම නේද කියලා. ඔබතුමා පොඩ්ඩක් අන්නේ ඒක ගැන මේ මම හිතන්නේ මේ ගොඩක් පොඩි දෙයක්. නමුත් පොඩ්ඩක් විස්තර කරන්න. මොකද අර දකින්නකොට දැන් නම් අපි අර මේ කතා කරලා මේක ගති ස්වභාවයක් කියන එක දැන් ඒකම නේද රුප්පණය කියන්නේ. ඒ කියන්නේ රුප්පණය කියන්නේ මේක ගති ස්වභාව බව අපිට දැන් ගති ස්වභාවයක් කියන එකනේ. නමුත් අපි ඒක දකින්නේ මේ යම් සම්කිති දෙයක් විදිහට. හැබැයි කෝපේ විදිහට නෙමෙයි ඒක පොඩි පොඩි මොන හරි කියන්නේ ඒක මොකක් හරි සතර මහා ධාතු කියන දෙයින් හැදිච්ච ගතියක් කියන කන්නේක පොඩ්ඩක් රවි මහත්මයා ඔබතුමාගේ පොඩ්ඩක් අදහසක් ඉදිරිපත් කරන්න ගැන තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි. ඒක හොඳ ප්‍රශ්නයක්. ඔතනම තමයි මේ අපිට වැරදුන තැන තියෙන්නේ. ඒ කියන්නේ මේ ලෝකෙට අයිති දහමයි බුදු කෙනෙක් පෙන්නලා දෙන ලෝකෝත්තර දර්ශනයයි වෙනස් වෙන්නේ ඔතන. දැන් ඔතෙන්ට එනකන් ඒ කාලෙත් ඉන්දියාවේ හුඟක් විමුක්තිය හොයපු අය හිටියා. ඒ පිරිස මේ මතක තියාගන්න මේ දැනගෙන හිටිය දෙයක් සතර මහා ධාතු. සතර මහා ධාතු නෙමෙයි ඕකේ ජාති 6ම. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන එක ඔය Hindu ආගමේ කියපු දෙයක්. ඒ කියන්නේ ඒ කාලේ සමාජයේ දැනගෙන හිටිය දෙයක්. ඒ කියන්නේ දැන් අද කාලේ සමහර විට ඔය පරමාණු ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන එහෙම නැත්නම් ඒ වයි ශක්තිය ක්වොන්ටම් පැත්ත වගේ ඒ කාලේ සමාජයේ හොයන අය දැන් මේක ඔය විශ්වයේ තියෙන පැත්තෙන් හෙව්වා. ඒක ඒ ලෝකෙට අයිති දැක්මක්. ඒක එහාට එහාට යන්න පුළුවන්. හැබැයි ඔය හොයන විදිහට කවදාවත් ලෝකෙ ගැන ඇත්ත හම්බ වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. මේ ලෝකයයි ලෝක සමුදයයි නිරෝධයයි මාර්ගයයි දැක්ක නැත්නම් මේ ලෝකෙන් එතර වෙන්නත් බෑ. හැබැයි ඕක බාහිරෙන් හොයන තාක්කල් කවදාවත් ඇත්ත දකින්නත් බෑ කියන එක පැහැදිලිව පෙන්වුවා රෝහිතස්ස සූත්‍රයේදී. ඉතින් ඒ හොයන්න කිව්වේ කොහොමද කියන තැන එතන හරි පැහැදිලි තමන් තුලින්. බාහිරෙන් හෙව්වට කවදාවත් ඇත්ත හම්බ වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න දැන් අර බල්ලා වතුරට එබිලා බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තට පස්සේ එයා හොයන්න යනවා වතුර පැත්තෙන්. ඕක කොච්චර කොහොම හෙව්වත් එයාට කවදාවත් ඇත්ත හම්බ වෙන්න විදිහක් නැහැ. ඇයි බල්ලව සකස් වුණේ තමන් තුලින්. ඒක තමන්ගේ පැත්තෙන් හෙව්වොත් විතරයි මේකේ ඇත්ත. ඒ කියන්නේ යථාභූත ස්වභාවය හම්බ වෙන්නේ. බාහිරෙන් හොයනකොට මොන මොනවා හරි හම්බ වී වතුරක් තිබුණා, ප්‍රතිබිම්බයක් හැදුණා, ආලෝකෙ තිබුණා, ඔය වගේ අර විද්‍යාඥයෝ හොයන ටික හම්බ වී. හැබැයි මේ ලෝකෙන් එතර වෙන දර්ශනෙට යන්නේ නැහැ. ඇත්ත දකින්න දර්ශනෙට යන්නේ නැහැ. එහෙනම් තමයි මේ බුදුරජාණන් වහන්සේ මුලින්ම පෙන්නන්නේ ස්කන්ධ ධාතු ආයතන විදිහට බලන්න. ඒවයි බලන කෙනාට උන්ද යම් කිසි අර ලෝකෙට අයිතිමත්කම ටිකක් කඩා ගන්න පුළුවන්. හැබැයි ලෝකෝත්තර දර්ශනයට එතනත් ඇවිල්ලා නැහැ. එතනිනුත් එහාට යන එක තමයි ඔය තුනක් මඤ්ඤණාවක් නේ. ස්කන්ධ ආයතන ධාතු කියන ඒවත් මඤ්ඤණාවක්. එතකොට මෙතෙන්දි ධාතුව කියන එකත් මඤ්ඤණාව. පඨවීන් පඨවිතෝ මඤ්ඤති. මූලපරියාය සූත්‍රයක දෙන්නනවා. ඉතින් මේ බුදුදහම දකිනකොට තව දෙයක් දැනගත්තා කියලා දැනුමකට එනවනම් මතක තියාගන්න ඒක ලෝකෙට අයිති. අර දැනගෙන හිටියේ කෙනුත් එතර වෙනවනම් ඕ බොරු අනේ අවිද්‍යාව මතනේ. මෝඩකම තියෙන කන්නේ ওই දැනුම තියෙන. අන්න ඒ වගේ දැක්මකට එනකොට තමයි ලෝකෙන් එතර වෙන දර්ශනය. අතට ලෝකෝත්තර දර්ශනය. ඉතින් ඔය දැන් විදර්ශනාවක් කරනකොට හොඳට බලන්න මේ ලෝකෙටයි තවත් දැනුමකටද යන්නේ, මම ඉස්සරට වඩා දැනගත්තා කියන තැනටද යන්නේ, දැනගත්ත දෙයින් එතර වෙන පැත්තක්ද. ඒ එතර වෙන පැත්තට එනකන් ලෝකෝත්තර දර්ශනෙට එන්නේ නැහැ. එහෙනම් තමයි තමන් තුලින් දකින්න කියපු මේ බුද්ධ දේශනාව වැටහෙන්නේ නැහැ. එතකොට දැන් මේ ධාතු ස්වභාවයක් තියනවා කිව්වහම ආයේ ලෝකෙට අහු වෙනවා. පඨවියාපෝ තේජෝ වායෝ කියලා ස්වභාවයකින් ඕව හැදිලා තියෙන්නේ කියපු ගමන් ලෝකෙට අහු වෙනවා. ඒක හරියට අර බල්ලෙක් ඉන්නවනේ වතුරේ. ඌ හැදිලා තියෙන්නේ පඨවියාපෝ තේජෝ වායෝ වලින් කිව්වා වගේ. එහෙම නැත්නම් මේ ශක්තියින් ස්වභාව ධර්මයෙන් විශ්වය ওই වචන ඔක්කොම ලෝකෙට අයිති. වචන විතර නෙමෙයි ඒකෙන් එන අදහස ලෝකෙට අයිති. ඒ කියන්නේ බාහිරයක් පැන වෙනවා. බහිද්දයක් පැන වෙනවා. බහිද්දේ පැන වෙනවා කියන්නේ මතක තියාගන්න අජ්ජස්තය තියෙනවාමයි. මොකද අජ්ජස්තයට සාපේක්ෂවයි බහිද්දේ. ඒ කියන්නේ මම ඉන්නවා මට සාපේක්ෂව බාහිරේ. එතකොට අජ්ජත් බහිද්ද පැන වෙනවා කියන්නේ ලෝකෙට අහු වෙලා ඒක සවදාවත් ලෝකෝත්තර දර්ශනය නෙවෙයි බුදු කෙනෙක් පෙන්වන පැත්ත නෙවෙයි. බුදු කෙනෙක් පෙන්වන්නේ එන මේ අජ්ජත් බහිද්ද විතරක් නෙමෙයි දුර ළඟ හෝලාරික සියුම් සීන ප්‍රනීත අතීත අනාගත වර්තමාන කියන 11 ආකාරෙන් එකක් හරි පිටියනම් ඔය ඔක්කොම ඉක්මවා යන එතර වෙන දර්ශනයක්. ඒතර බුද්ධ දේශනාව හරියට ඇහුණා නම් තේින්න ඕන අපි ඔය තව තීරි එකක් එකතු කරගත්තා නෙවෙයි, තව දැනුමක් හම්බ වුණා නෙවෙයි. මේ තියෙන දැනුම මෙච්චර කල් තිබුණ දැනුම බොරුවක්. අවිද්‍යාව මත ගොඩ ගහපු එකක්. ඔය නිරෝධ ධර්මයන් ඉපදිලාවත් නැති එකක් නේ අපේ මෝඩකමට හදාගෙන ඒක ගැන කතා කර කර ඉඳලා තියෙන්නේ. ඒ මෙන්න මේ දර්ශනේ හරියට ආවොත් අර ගැඹුරට හොයන අය රැවටෙන තැන් වලින් මිදෙන්න පුළුවන්. හුඟක් ඔය දර්ශනවාදීන් ඉදිරිපත් කරන දැන් අපි විශ්වය එක්ක එකතු වෙනවා, බ්‍රාහ්මණ එක්ක එකතු වෙනවා, ස්වභාව ධර්මය ඔයව ඔක්කොම එකයි. ඔයනම්මනම් කතා ටික ඔක්කොම මුලාවක් මත කියන කතා නේද? ඒකයි මේ බුදු කෙනෙක් පහළ වෙන්නම ඕන. මේක මනුස්සයේ දෙවියෙක් බ්‍රහ්මයෙක් මාරයෙක් කිසියම්ම කෙනෙක් අවබෝධ කරපු දෙයක් නෙවී. ඒවා ඔක්කොම ඉක්මවා යන දැක්මක් බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ. ඒකයි පෙර නොඇසූ විරුදහමක් බුදු කෙනෙක් ඒ බුද්ධත්වයේ ලබද්දී අවබෝධ කරනවා කියලා පෙන්නන්නේ. තෙරුවන් සරණයි. ඒ පැහැදිලි නැත්තම් අහන්න තව.
තෙරුවන් සරණයි රවි මහත්මයා. බොහොම පිං. මේ එතකොට අපි දැන් එතෙන්දී මේ ඒ ගති ස්වභාවයක් කියන එකක් හරි අපිට හිතට ආවොත් ඒ කියන්නේ එතනත් අපි ආයේ මේ මඤ්ඤණාවක් ඒ කියන්නේ අපි ඒත් අහුවෙලාද ඒ කියන්නේ මට හිතෙන්නේ දැන් ගති ස්වභාවයක ඇත්තට රූපයක් නැහෙනි නමුත් දැන් අපි ගතිය කියන එක නොදකින නිසා තමයි අපි ඒක රූපයක් බවට පත් කරගෙන තියෙන්නේ. එතකොට එහෙම ගති ස්වභාවයක් කියලා හරි අපිට මේ රූපය දකිනකොට අපිට දැන් මේ මං කියන්නේ දැන් මුලදී අපිට අර ගොඩාක් ඒ කියන්නේ එච්චර දුරට යන්න බැහැනේ. ඒක නිසා අපි ටික ටික මේක පෙන්න හිතට යන්න ඕනේ ස්වභාවයක්නේ. ඉතින් එතකොට ඒ ගති ස්වභාවයක් කියලා හරි අපි හිතට පෙන්නොත් එතනත් අපි ඒ කියන්නේ එතන තාම අපි වැරදිලා දෙන්නේ කියන පොඩ්ඩක් කවි මහත්මයා තව චුට්ටක් ඉස්සර කරලා දෙන්න තිරවස්සන.
ඔව් ඒකත් ලෝකෝත්තර දර්ශනය නෙවෙයි. ඒ තෙන්දි තමයි අපි නිවේයි දන්නේ බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ කියන තැනට ඒ ශ්‍රද්ධාව එන්නේ. දැන් බුදු කෙනෙක් යථාභූත ස්වභාවය ඇති හැටි දැනගෙනමයි මේක දේශනා කරන්නේ. අපි එතන ගති ස්වභාවයක් කියලා හරි දැම්මොත් ආපහු ලෝකේ සකස් කරනව පනවනවා. අර සංස්කරණ මට්ටමට යනවා. රූපං රූපත්තාය සංකතං අபிසංකරොන් තීති කියන තැනට යනවා සංකාරෝ. ඒ කියන්නේ පඨවිය කියලා කියන රූප මට්ටම අපි සකස් කරලා සංස්කරණයක් කරනවා. ඒකත් ලෝකේ කියන එක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි පුරුදු වෙලා තියෙන මේ ලෝකෙට ඇවිත් මොනවයින්ම හරි මේක විස්තර කරන්න. මේකේ යථාභූත ස්වභාවය දකිනකොට ලෝකෙට අයිති දෙයක් ගෑවෙන්නවත් අදාළම නැහැ කියන තැනට එන්න ඕන. ලෝකෙට අයිති මොනවයින් හරි කිව්වොත් ඒක ඒ පූර්ව ප්‍රතිපදාව මිසක් මේ බුදු කෙනෙක් වෙන්නන ආර්ය දර්ශනේ නම් නෙවෙයි කියන තැන. දැන් මෙන්න මේවා තේරුම් ගන්නකොට තමයි අර ඒ කාලේ අහපු ප්‍රශ්න තියෙන්නේ තථාගතයන් වහන්සේ ගැන අහනවා. ඒ කියන්නේ ඔය ඔක්කොම අවබෝධ කරපු උත්තම වූ තථාගතයන් වහන්සේ මරුණයින් පස්සේ ඉන්නවද? මරුණයින් පස්සේ නැද්ද? මරුණයින් පස්සේ ඉන් ඇත්තෙත් නැද්ද නැත්තෙත් නැද්ද? එහෙම නැත්නම් ඇත්තෙත් නෑ කියලා කියන්නත් බැයිද නැත්තෙත් නෑ කියලා කියන්නත් බැයිද කියන ප්‍රශ්න ටික අහනවා. දැන් ඔක අනුරාධ සූත්‍රයේ තියෙනවා, සාත් සූත්‍ර කිහිපයක තියෙනවා. එතකොට ඒ කොයි එකටද තථාගතයන් වහන්සේ අහුවෙන්නේ කියලා ඒ අනතීර්ථකේ කහන අනුරාධ සාමීන් වහන්සේගෙන්. එතකොට කියනවා ඔය හතරෙන්ම වෙනස් තත්වයක් තථාගතයන් වහන්සේ කියලා. ඉතින් එහෙම කිව්වහම අර අනේ තීර්ථකයා කියනවා ඔබනම් මේ නවක භික්ෂුවක් වෙන්න ඕන, නැත්නම් මේවා අවබෝධ කරපු කෙනෙක් වෙන්න බෑ කියලා මේ යන්න යනවා. එතකොට දැන් අපිටත් හිතෙන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔය හතරටම අයිති නැති ස්වභාවයක් කියලා. ඉතින් අන්න එහෙම හිතන එකත් වැරදි කියන පැත්තක් ඒ අනුරාධ සූත්‍රෙදි මම පැහැදිලි කරනවා. ඇයි? අර හතර තමයි ලෝකයාට අහුවෙන හතර. ඒ හතර වැරදි කියන්නේ අපිට හිතන තව ස්වභාවයක් තියෙනවා කියලා. ඒත් ඒ තව ස්වභාවයක් කියන එක ආයි දෘෂ්ටියක් වෙනවා. ඒ කියන්නේ දැන් රහතන් වහන්සේ වෙන මේ වගේ එකක් අර හතරටම අයිති වෙන්නේ නැහැ කියලා දාගත්තු ගමන් ඒක තව දෘෂ්ටියක්. මොකද අපි ඒකත් ආයි රහතන් වහන්සේ බාහිරේ තිබ්බා. ලෝකෙට අයිති කළා. දැන් මේ ලෝකෝත්තර දර්ශනය කියන්නේ එහෙම දෙයක් ගැන කතා කරන්නම බැරි වෙනවා. අදාළම නැති වෙනවා. ඒකයි ඒ නිරෝධය කියන්නේ නූපදිච්ච ගතිය. දුනා කියන්නේ ආයේ මොකද්ද ඉපදුනේ නැත්තේ කියන එක කියලාවත් කතා කරන්න බෑ. හටගෙනම නැහැ. අනේ නිරෝධය සාක්ෂාත් වෙනකොට දැන් පඨවිය කියන්නේ නිරෝධ ධර්මයක්. එතකොට පඨවිය ඔය නූපදිච්ච එක මොන වගේද කියන ප්‍රශ්නේ අදාළ නැහැ. හටගෙන නැහැ. හටගත්තා නම් හටගෙන තියෙන්නේ අවිද්‍යාව මත. එතකොට මේ ලෝකිතයිති ඕනම දෙයක් සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන දර්ශනේ ඇති කරගන්න ඕන. තෙරුවන් සරණයි.
තිරුවන් සරණයි අපේ ડોක්ටර්. මට දෙයක් දැනගන්න දැන් රූපේ වෙන්නේ අවිද්‍යාව මත නම් ඒ තණ්හාවෙන් අල්ලගත්තොත් පමණයි සංඥාවක් ඇති වෙන්නේ. තණ්හාවෙන් අල්ලා නොගත්තොත් සංඥාවක් හට නොගන්නේ ડોක්ටර්. මේක පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න පුළුවන්ද ડોක්ටර්?
ඔව් දැන් අපි මම අර ඉස්සෙල්ලා ටිකක් දෙදුවනේ අවිද්‍යාව නිසායි පෙන්නුම් කරන්නේ තණ්හාව නිසායි ඒක ඇත්ත කියලා පිළිගන්නේ. දැන් වතුරේ බල්ලා වගේ පෙන්නුම් කරන්නේ අවිද්‍යාව නිසා ඒක ඇත්තනේ කියලා පිළිගන්නේ තණ්හාව නිසා කියලා කිව්වා.
එහෙමයි.
ඔව්. දැන් ඔතෙන්දිත් අපි ඔක මුලින් ಜಾති දෙකක් කරගන්නවා. ඒ කියන්නේ අවිද්‍යාව වෙනම දෙයක්, තණ්හාව වෙනම දෙයක් කියලා. ඉතින් මේ පටිච්ච සමුප්පාදේ තේරුම් ගන්න ඕක තියනවා දැන් අවිද්‍යාපච්චය කියන සූත්‍රය. අවිද්‍යාපච්චය කියන සූත්‍රෙදී අහනවා තණ්හාව කියන්නේ මොකද්ද? තණ්හාව කාගේද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකේ උත්තර දෙකක් දෙනවා. එකක් තමයි ඔය ප්‍රශ්න දෙකක් නෙමෙයි. ඔය ප්‍රශ්න දෙකක් නෙවෙයි ඇහුවේ. ඒ කියන්නේ තණ්හාව කියන්නේ මොකද්දයි, තණ්හාව කාගේදයි කියනකොට අපිට ප්‍රශ්න දෙකක් වගේනේ පේන්නේ.
එහෙමයි.
ඔව්. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔය ප්‍රශ්න දෙකක් නෙමෙයි. ඒ කියන්නේ ඔය අහලා තියෙන එකමයි. ඒක තේරුම් ගන්න වෙනම ඒක තේරුම් ගන්න ඕන. ඊටත් වඩා මේ දැන් ඔය ප්‍රශ්න දෙකම වැරදි. ඒ කියන්නේ දැන් තණ්හාව කියන්නේ මොකද්ද ඇහුවොත් එතනම මුලා වෙලා ඉවරයි. තණ්හාව කාගේද කියලා ඇහුවත් මුලා වෙලා ඉවරයි. හරි. ඔය වගේ ඒ අවිද්‍යාපච්චේකේ ඕක දැන් මේ පටිච්ච සමුප්පාදේ තියෙන හැම අංගෙටම ඕක දානවා. දැන් තණ්හාවට දැම්මා වගේ අපි හිතමු වේදනාව. වේදනාව කියන්නේ මොකද්ද? වේදනාව කාගේද කියලා ඇහුවොත් ඕක වැරදි. හරි. ඒ වගේ අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කාගේද? ඈ විඥාණය කියන්නේ මොකද්ද? කවුද මේ විඥානේ ආහාරයට ගන්නෙ? ඈ ඒ ප්‍රශ්න වැරදි. දැන් ප්‍රශ්න වැරදි කියනකොට තේරුම් ගන්න එතනින් එහාට ගිය දර්ශනයක් මේ ආර්ය දර්ශනය කියන එක. ඒක තේරුම් ගන්න නම් මේ Nirodhe ඥානය කියන එක එන්න ඕන. Nirodhe ඥානය කියන්නේ හටගෙනම නෑ, ඉපදිලාම නෑ. අර වතුරේ බල්ලගේ ප්‍රමාණයෙන් ඒක තේරෙනවා. දැන් අපේ මත්තමට එහෙම එකක් හටගෙනම නෑනේ, අදාළම නෑනේ.
එහෙමයි.
දැන් අර වගේ ප්‍රශ්නයක් ඇහුවොත් වතුරේ බල්ලා කියන්නේ මොකද්ද? වතුරේ බල්ලා කාගේද? දැන් අපිට තේරෙනවා නේද මේ ප්‍රශ්නේ වැරදි කියලා. එහෙනම් අදාළ ප්‍රශ්නේ නේද? නිරෝධ ධර්ම නිරෝධේ බව නොදන්න කමට. ඔය අවිද්‍යාවෙන් ඕක හදාගත්තා කියලා නොදන්න බව මතමයි ওই ප්‍රශ්න ටික එන්නේ. ආ ඉතින් අපිට දැන් මෙහෙම මේ වගේ කියනකොට අවිද්‍යාවෙන් මේ තෙන්නුම් කරනවා නැත්නම් රූපණය අවිද්‍යාවෙන් ආ රූපය තණ්හාවෙන් කියලා වගේ අපි ආයි තීරිය එකක් හදන්න යනවා. එහෙම දෙයක්ුත් නෙවෙයි මේ කියන්නේ. හැබැයි අපි ඉන්න මට්ටමට අපි ඉන්න ටික කඩා ගන්න අපිට උදව් වෙන්නයි මෙහෙම කියන්නේ. ඔකේ තේරුම් ගන්න ඕන ඔය කියන එක නිරෝධ ධර්මයක්.
හට නොගන්නා බවක්
නේද? ඔව්. හට නොගත් ස්වභාවයක් ගැනයි අපි මේ අවිද්‍යාව මත උපද්දගෙන කතා කරන්නේ. තතේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහම. දැන් අපි ඔය කතා කරන්නේ විඥානෙට අහු වෙන ඒවා. අපිට හිතන්න පුළුවන් මට්ටමනේ ඔය කතා කරන්නේ. ඔන්න ඕකත් අර ධර්මතාවයමයි. නිරෝධ ධර්මයක්මයි. විඥාණය කියන එකත් අවිද්‍යා ප්‍රත්‍යයෙන්මයි. ඒක අපි බාරගන්නේ තණ්හාවෙන්. එතකොට ඔක හිතලා ගන්න පුළුවන් එකකුත් නෙවෙයි ඇත්තටම. හැබැයි අපි දැන් පටන් ගන්න වෙන්නේ සිතීම මතනේ. එතකොට මේකේ ගැඹුරට යනකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ අපි හිතන විදිහට ගැලපෙනවා නම් ඒකත් නෙවෙයි ඇත්ත. ඈ මා ආකාර පරිවිතක්කේහි. ඈ මා දිට්ඨි නිච්ඡානක්කන්තේ. ඔය දෘෂ්ටියට අපි දෘෂ්ටිය කියන්නේ අපි හිතන විදිහට ආකාරයට. දිට්ඨි නිච්ඡානක්කන්ති ඒකට ගැලපෙනවා නම් ඒකත් නෙවෙයි ඇත්ත. අපි හිතන ආකාර පරිවිතක්ක මේ පරිවිතක්ක කරන අපි විතර්ක කරන ආකාරයට ගැළපෙනවා නම් ඒකත් නෙවෙයි ඇත්ත. එහෙමත් පිළිගන්න එපා. කාලාම සූත්‍රය එහෙම තියෙන වැදගත්ම දේවල් ඒවා අපිට තේරෙන්නේ නැති හින්දා කතා කරන්නේ. එතකොට මෙන්න මේ හිතන විදිය අර අපක්කාවචරයි කියලා වචනයක් එන්නේ. මේ දහම තර්කයට අහු වෙන්නේ නැහැ. අපි මොකක් හරි කරලා අපේ තර්කයට දාගන්න හදනවා. ඒ තර්කෙත් අදාළ නෑ මේ නිරෝධ ධර්මෙට ඕවා එකක්වත් අදාළ නෑ. ඉපදිලාම නෑ. ඒකයි මේ පටිච්ච සමුප්පන්න බව තේරුම් ගන්න කියන්නේ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. ඒතර අවිද්‍යාව තියෙනකන් තමයි ඕවා ගැන කතා කරන්න පුළුවන්. අවිද්‍යාව නැත්තම් හටගෙනම නෑ, අදාළම නෑ. ඒ Nirodhe ඥානය හරි වැදගත්. මොකද Nirodhe ඥානෙ නැත්නම් දුක්ඛ ඥානං ඇත්තෙත් නැහැ, සමුදය ඥානං ඇත්තෙත් නැහැ, මග්ගේ ඥානං ඇත්තෙත් නැහැ. තව විදිහට කිව්වොත් සම්මාදිට්ඨිය නැහැ. ඒ ලෝකෙන් එතර වෙන සම්මාදිට්ඨිය එනකන් මේක විමසන්නම ඕන. ඒකයි ඒ සද්ධර්මය ඇහෙනවා කියන්නේ අපි දන්න දේ නෙමෙයි, අපි නොදන්න දේක් බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. මේ ලෝකයාට හිතා ගන්නවත් බැරි දෙයක් මේ බුදු කෙනෙක් දෙන්නලා දෙන්නේ. අන්න එතකොට සද්ධර්මය ඇහෙනවා. අපි දන්නේ නැහැ, බුදුහාමුදුරුවෝ තමයි දන්නේ. කියන්නේ අපි මෙච්චර කල් දැන් දන්නවා, මං ධර්මයේ දන්නවා කියන තැනනේ ඉන්නේ. ඒක මුලාවක්. මොකද එතන මම ඉන්නවා. අනෝය සක්කාය දිට්ඨිය උතනමයි තියෙන්නේ. දැන් අපි මේ දහම නිරෝධ ධර්මයේ තියෙන එක තේරුම් ගන්නකොට දහම දැනගත්තු මමවත් ඉතුරු වෙන්න දැ ඒ කියන්නේ ඒකත් පිටින්නේ නැහැ. ඒක තමයි මේ සක්කාය දිට්ඨිය තේරුම් ගන්නවා කියන්නේ. අපේ සියුම් විදිහට මේ භාවනා කරලා කරලා සක්කාය දිට්ඨිය ඉතුරු වෙනවා. ආ මම මෙහෙම අද්දැක්කා, මම නිරෝධය අද්දැක්කා, මේවා මේ වගේ අද්දැකීම් ආවා කියලා මේ ඉන්නේ මම කියන එක අපිට පේන්නේ නැහැ. ඒකයි මේ දහමේ අර මුලා වෙන තැන් වැඩි කියන්නේ. ඔය ගොඩාක් භාවනා කරන අයට වෙන්නේ මොකක් හරි අත්දැකීමක් ලැබලා ඔන්න නිරෝධය අත්දැක්කා කියලා හිතෙනවා. මම කියන්නේ ගොඩාක් ගැඹුරට භාවනා කරන අය. එහෙම අත්දැකීම් එන්න පුළුවන්. හැබැයි ඒවා මේ මාර්ගඵලවලට නම් කිසිම සම්බන්ධයක් නැහැ. සෝවාන් මාර්ගයටවත් සම්බන්ධයක් නැහැ. ඉතින් අන්න එහෙම තේරුම් ගන්න ඕන මේක අර අත්තක නාගර සූත්‍රය එහෙම කියෙව්වොත් තේනවා මේ චේතෝ විමුක්ති, මෙත්තා චේතෝ විමුක්ති, කරුණා චේතෝ විමුක්ති මට්ටමට නැත්නම් උපේක්ඛා චේතෝ විමුක්ති, මොදිතා චේතෝ විමුක්ති ඒ මට්ටමට හිත දියුණු වුණත් තාම ලෝකේ. ඒ එතනිනුත් එහාට යන දර්ශනයක් මේ බුදු කෙනෙක් දෙන්නලා දෙන්නේ. ඉතින් ඒ දර්ශනේ මේ බුදුදහම ඇහිලා දැක්කොත් විතරයි ඒකේ ප්‍රයෝජනය ගන්න පුළුවන්. ඒකයි මේක ක්ෂණ සම්පත්තියක් වෙන්නේ. මේ දහමක් ඇහෙන එක සද්ධර්ම ශ්‍රවණය අනිවාර්යෙන් එන්න ඕන. ඒක આવුත් විතරයි ඒ ආකාරයට අපිට විමසන්න පුළුවන් වෙන්නේ. යෝනිසෝ මනසිකාරයට යන්න පුළුවන් වෙන්නේ. ඔය දෙක එනකන් අර ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන එකට එන්නේ නැහැ. ඒ සද්ධර්ම ශ්‍රවණය උනේ නැත්නම් යෝනිසෝමනසිකාරයෙන් නැහැ. යෝනිසෝමනසිකාරයෙන් නැත්නම් ධම්මානුධම්ම ප්‍රතිපදාවට එන්නේ නැහැ. ඒත් අපි අපිට ගැළපෙන එක අහලා ඒ දේ කර කර අපි කියනවා අන්න අපි යෝනිසෝ මනසිකාරය වඩනවා අපි ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඉන්නවා කිය කියා. ඉතින් ඒක කවදාවත් මේ ආර්ය දර්ශනේ නිවි. දැන් උදාහරණයක් විදිහට ඔන්න දැන් මන් සිල් රකිනවා මන් දන් දෙනවා මන් භාවනා කරනවා කියලා ඒ අපිට අපි ගලපගත්තු එක. ඒ ලෝකෝත්තර දර්ශනේ නිවි. ඒක හොඳට බැලුවොත් එයි මේ දහමක් ඇහෙන්නම ඕනද ඔකට එන්න. දහමක් ඇහුන් නැති අත ඔය දෙයක් කරනවනේ. ඒ කියන්නේ මේ විමුක්තිය හොයන අය ඕක කරනවනේ. බුදු දහම ඇහුන් නැතත්. අනේ හිතන නුවණින් බලනකොට මේ ඕක තෝරගන්න පුළුවන් මේ සද්ධර්ම ශ්‍රවණය කියන එක කොච්චර වැදගත් දෙයක්. බුද්ධෝත්පාද කාලෙක විතරයි ඕක එන්නේ. මොකද බුදු කෙනෙකුට විතරයි ඕක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඕක නොදන්න තාක්කල් තමයි අපි අර දහම හොයන සමහරු කියන්නේ මේ හැමෝම ඔය විමුක්තිය හොයන අය එකම දහමනේ කියා දීලා තියෙන්නේ කියලා සමහරට දාර්ශනිකයෝ වෙන්න පුළුවන්. ඒක එක ආගම් ශාස්ත්‍රවරු වෙන්න පුළුවන්. ඉතින් ඔතෙන්දි තමයි මේ අර බුදුහාමුදුරෝ සිංහනාදයක් කරනවා කියන්නේ මේ ශාසනේ විතරයි මේ මගඵලලාභීන් දිහි වෙන්නේ අන්‍ය ශාසනවල නෙවෙයි කියන එක. ඒ එහෙම දෙයක් එන්නේ මේ බුදු කෙනෙක්ගේ ධහමේ විශේෂ පේන්න ඕන අනිත්‍ය කිව්වෙත් මේක කියන එක එනවනම් ඒ බුදු ධහම දැකලා නෙවෙයි. ආර්ය දර්ශනෙට ඇවිල්ලා නෙවෙයි. මේ ඔය වගේ ඒවා පැහැදිලි වෙන්නේ මෙන්න මේ වගේ සියුම් තැන් නුවණින් විමසන්න වෙනවා. ඒක තනියෙන් හිතාගන්න පුළුවන් එකක් නෙවෙයි. බුදු ධහමක් ඇහුනොත්මයි මේ වගේ එක විමසන්න පුළුවන් වෙන්නේ. ඒ ඇහෙනවා කියන්නේ නිකන් වචන ටික ඇහුණා නෙමෙයි. තමන්ගේ ප්‍රඥාවෙන් මේක දකින මට්ටමට ඇහෙන්න ඕන. ඒ නිසා අපි මේ සූත්‍ර ආයයේ තව තව විමසන්න ඕන. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોක්ටර්. ඉතා පැහැදිලි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්. මේ ගිය පාර ප්‍රශ්නයක් ඒකට පිළිතුරක් කියන්නේ ඒකේදී සංකතං අභිසංකරෝති කියන වචනේ අර්ථය ඉක්මවා ගිය එකක් නේද මේ රුප්පණය කියන වචනය. ඒකේ ඒ රුප්පණය කියන එකේ අර්ථය තමයි නොහත ගැනීම කියන එක තමයි අපි ඒකෙන් දකින්න ඕනේ. ඒකෙන් අර වචන දෙකට වැඩිය ඉක්මව ගිය වචනේ අර්ථය නේද අපි සෙවිය යුත්තේ. ඒක මේ පොඩ්ඩක් මට පැහැදිලි කරලා දෙන්න සර්. තෙරුවන් සරණයි.
ඔව් මේක දැන් ඒ යෝනිසෝ මනසිකාරේ හරියට වෙනවා කියන්නේ සද්ධර්මය ඇහුණා කියන්නේ යෝනිසෝ මනසිකාරේ වෙනවා කියන්නේ මතක තියාගන්න. ඒකෙන් එතෙර වෙන්න ඕන. එතෙර වෙන්න කියන්නේ ඒක ආයේ අදාළම නැහැ. දැන් රුප්පණය කියන එකනොත් එතෙර වීම. සංකතා අபிසංකරොන්තීති කියන එකනොත් එතෙර වීම. ඇයි? ඒවත් නිරෝධ ධර්ම. අවිද්‍යාව මතනේ ඒවා ගැන කතා කරලා තියෙන්නේ. කියලා අන්න ඒ වගේ ධර්මතාවය. මේ දහම දකිනකොට එතෙර වෙන්න ඕන. තව සංකල්පයක් හැදෙනවා නම් ඒක අපි අර දහම දැකලා නෙමෙයි ලෝකෙන් එතෙර වෙන මාර්ගෙට ඇවිල්ලා නෙවෙයි කියන පැත්ත. තෙරුවන් සරණයි.
හොඳයි සර්. තෙරුවන් සරණයි සර්.
සර් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
සර් මේ දැන් අපි පටිච්ච සමුප්පාදයේ අංග 12 මුලින්ම අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා හැම දෙයකම සත්‍යෙන්නේ අවිද්‍යාව කියන තැනින්නේ සර් අපි කතා කරන්නේ. එතකොට සර් මේ සම්මා දිට්ඨි සූත්‍රයේ අවසාන 103 අවසාන ඡේදය කියනවා එවං අවිද්‍යං පජානාති එවං අවිද්‍යා සමුදයං පජානාති එවං අවිද්‍ය නිරෝධා පජානාති කියලා. ඒ කියන්නේ අවිද්‍යාවටත් සමුදයක් තියෙනවා. අවිද්‍යාවේ සමුදේ නිරෝධයක් දැනගන්න ඕන කියලා සර් චුට්ටක් මට ඒක පැහැදිලි කරලා දෙනමින් පාද නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනා සර්ට අප්‍රමාණ වාරයක් පින් සිද්ධ වේවා. තෙරුවන් සරණයි.
ඔව් දැන් අපි හැම එකක්ම අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කෙවහන් අවිද්‍යාව කියලා දෙයක් හදා ගන්නවා. එතන අවිද්‍යාවත් ලෝකිතයි. එතකොට අර අර සතර මහා ධාතුක කියලා හදාගත්තා වගේ මේ මොනවාම හරි දෙයක් හදාගන්න එක තමයි අපේ තියෙන පුරුද්ද. අවිද්‍යාව කියලා දෙයක් තියෙනවානේ. ඉතින් ඒ අවිද්‍යාව කියන එකත් ඔය ධර්මතාවයයි සංකතයි පටිච්චසමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යය. කියන්නේ අවිද්‍යාව කියන්නේ ඇත්තටම නොදන්න කමනේ. දැන් ප්‍රඥාව කියන තැන අවිද්‍යාව නැහැ. ඒ කියන්නේ ප්‍රඥාව කියන්නේ යථාභූත ගතිය අවබෝධ වෙන එකනේ ප්‍රඥාව කියන්නේ ප්‍රඥායස කියන්නේ. ඒතර ප්‍රඥා ආලෝකය කියන්නේ. ඒතර මෝහ අන්ධකාරය දුරු වෙනවා. ඒක දැන් අවිද්‍යාව දුරු වෙලා ප්‍රඥාව පහළ වෙනවා කියන එක නෙවෙයි. ප්‍රඥාව කියන්නේම අවිද්‍යාව කතා කරන්න බැරි වෙනවා. අවිද්‍යාව නිරෝධ ධර්මයක්. ඒතර මේ නොදන්නකම දැන් වතුරේ බල්ලා හැදෙන තාක්කල් වතුරේ බල්ලා ගැන කතා කරන තාක්කල් අවිද්‍යාව තියෙනවා. අපි දැන් ඕක නිරෝධ ධර්මයක් කියලා තේරුම් ගත්ත දවසට නූපදිච්ච ස්වභාවයක් කියලා තේරුම් ගත්ත දවසට දැන් අපිට ඒක ගැන කතා කරන්නම බෑනේ. ඒතකොට ඒක යෙදෙන්නෙම නෑනේ. දැන් ඒකට අදාළ අවිද්‍යා කතාවක්වත් කතා කරන්න බැරි වෙනවා. අවිද්‍යාවෙනුත් එතර වෙනවා. එතකොට මේ අවිද්‍යාව කියන ස්වභාවෙත් කතා කරලා තියෙන්නේ ලෝකෙ තියෙනකන් විතරයි. ඒකයි මේ පටිච්ච සමුප්පාදේ තියෙන්නේ මේක අවබෝධ කරනකන් විතරයි. දැන් අවිද්‍යාව නැත්නම් ඉතින් අර එකක් ගැනවත් දැන් අවිද්‍යාපච්චය සංඛාරා සංඛාර ගැන කතා කරන්නේ කොහොමද? සංඛාරපච්චය විඥාන විඥාන ගැන කතා කරන්නේ කොහොමද? දැන් අවිද්‍යාව යෙදුන්නේ නැත්නම් ඉමස්මින් අසති ඉදන් නහෝති කියන ධර්මතාවය. මේ නැත්තම් මේ නොවි. දැන් අපිට ඕකටත් ඉතින් ප්‍රවචනයක් ඕන නම් හොයාගන්න පුළුවන්. දැන් සමහරට අවිද්‍යාව ආශ්‍රව හින්දා කියලා කියන්න පුළුවන්. ඊළඟට ආශ්‍රව කියන එක දෙයක් කරගන්නවා. ඉතින් මේ දෙයක් කර ගැනීම, ඒ කියන්නේ එතර වෙන්නම ඕන. නිරෝධ ධර්ම ගොඩක් අපි එක එක කන්සෙප්ට් හදාගන්න හදනවා. ඒක අපිට තේරෙන්නේ නැහැ ආපහු මේ දැනුමකට දාගන්න යනවා කියලා. කටපාඩම් කරගත්තු එකකට දාගන්න යනවා කියලා. ඒ ඔය එකක්වත් අදාළ නැහැ. ඒ කියන්නේ මේක විස්තර කරන්නත් බැහැ. ඇයි විස්තර කරන්න ඕන මම දැනගත්තු හින්දානේ. එහෙම දෙයක්වත් නැහැ. මේක අර කිසිම වාද විවාදයක් නැති වෙනවා කියන්නේ ඒකයි. මේ අවබෝධ වෙන්න කවුරුත් එක්ක වාද කරන්න ස්වභාවයක් නැහැ. මොකද කතා කරන්න බෑ. ඒකට ඒ අවිද්‍යාව කියන්නේත් නිරෝධ ධර්මයක්. මෝඩකමයි. මෝඩකම තියෙනකන් තමයි අවිද්‍යාව කතා කරන්න පුළුවන්. ඒ මෝහය තියෙනකන් තමයි අවිද්‍යාව කතා කරන්න පුළුවන්. මෝහය අදාළ නැත්තම් ඒ මොහේ අදාළ නැහැ කියලා ආයේ අමෝහය කියලා එකක් දාගන්න යන්නත් එපා. ඒ දෙකම අදාළ නැහැ. නිරෝධ. නිරෝධ ධර්ම. හරි. අර නිවි ගියා කියන්නේ. දැන් අවුලවන්නේ නිවුණා. දැන් මුලින් එන්නේ අවුලවන්නේ නිවලා දානවා කියලානේ. දැන් අවබෝධ වුණාන් අවුලවන්නේත් නැහැ, නිවන්නේත් නැහැ. මොකද නිවිලා ඉවරයි. කියන්නේ. ප්‍රෙස් කරන්නෙත් නැහැ, විසිරුවන්නෙත් නැහැ. ඇයි? විසිරීලා ඉවරයි. හැබැයි ඒක මතක තියාගන්න. දැන් අවිද්‍යාව දුරු වෙන්නේ රහත් වෙනකොට මිසක් එතනින් මෙහානම් නෙවෙයි. සෝවාන් වුණත් අවිද්‍යාව තියෙනවා. සකෘදාගාමි වුණත් අවිද්‍යාව තියෙනවා. අනාගාමි වුණත් අවිද්‍යාව තියෙනවා. හැබැයි අපිට ඔය අවිද්‍යාවත් නිරෝධ ධර්මයක් කියන ඒ නිරෝධේ ඥානං කියන එක ඇති කරගන්න පුළුවන්. ඒක අවශ්‍යයි සෝවාන් වෙන්න නම්. ඒ කියන්නේ අවිද්‍යාව නැති වුණා නෙවෙයි. අවිද්‍යාවත් මේ පටිච්ච සමුප්පන්න එකයි. ඊමස්මෙන් සති ඉදන් හෝති, ඊමස්මෙන් අසති ඉදන් නොහෝති කියන ධර්මතාවයට යටත්. අවිද්‍යාව දුරු වෙනවා කියන්නේ අර කතං කරණීයං කළ යුතු සියල්ල නිම කරන ලදී කියන සත්‍යෙදි. තෙරුවන් සරණයි.
පැහැදිලි සර්, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්. ඔය රුප්පණය කියන වචනේ එකෙන් හට ගැනීමයි නොහට ගැනීමයි කියන දෙකෙයි මෝඩකමට උපද්දගෙන කියන නිරෝධ ධර්මයේ කියන එකේ අර්ථය කොහොමද කියලා දැනගන්න කැමතියි. තේරුම් සරණයි සර්.
ඔව් රුප්පණය කියලා කතා කරන තාක්කල් රැවටිලා කියන එක තමයි කියන්න තියෙන්නේ. දැන් අපි රූපය කියන එක කතා කරන්නේ නැතුව දැන් රුප්පණේ කියලා දදා කතා කරනවානේ. ඉස්සර රූපය කියලා කතා කරපු එක. ඉතින් ඒ රුප්පණේ කියලා තව එකක් හදාගෙන දැන්. ඉතින් ඒකත්
අපි නොහට ගැනීම නිරෝධය කියන ඒ අර්ථය
නැහැ හරි. නොහට ගත්තනම් ඉතින් ඔකට ආයි රුප්පණ කියලා වචනයක් දාන්නේ කොහොමද? අපි එහෙම කැමති නෑ.
ඔව් නෑ. අර කිදි විදර්ශනාවක් යම් අපේ මේ ආයතන වලින් මේ විදර්ශනාවක් කෙරෙනකොට අපි තාම මේ අපි තාම පුතඥයන් අපි සම්මාදිට්ඨියට ඇවිල්ලා නෑනේ. එතකොට
අපි හදන්නේම මොකකට හරි ගලපන්න.
සම්මාදිට්ඨියට ඇවිල්ලා නැති හින්දා විදර්ශනා විදි අර විදියට භාවිතා කරන්න වෙනවනේ. කියන අර්ථින් මේ
ඒකයි දැක්කල දෙන්න කියලා. ඔව්. ඔව් දැක්ම එනකොට එහෙම මේ ගලපන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
හ්ම්.
දැන් අපි ගලපනවා කියන්නේ ආයේ හිතෙන්නේ.
ඔව්.
ඒක විඥාණයෙන් කරන වැඩක් නේ. ඒක විඥාණෙත් නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්න. ගලපන්න දෙයක් හරි ඉතුරු වෙන්නේ මේ ධර්මය දැක්කේ නැති හින්දාමයි. හොඳයි. මම ගැලපීම නෙමෙයි ඔය ඒ Nirodhe ඥානය කියන එක මං හරි වැදගත් කිව්වේ ඒකයි. එතකොට ඔක දැන් මුලින් ඔය මේ රූපේ නෙමෙයි රුප්පණේ කී කියා හිටියට රුප්පණේ තියෙන්නේ අවිද්‍යාව මතමයි.
මතමයි. හොඳයි.
අපි මොකක් හරි තවම මොකක් හරි වචනයක් අවුරු හරි හොයලා කිව්වොත් මෙන්න මේක රුප්පණේ නෙමෙයි මෙන්න මේකයි ඔය තියෙන්නේ කියලා ඒක අල්ලා ගන්නවා. දැන් අපිට තේරෙන්නේ නැහැ මේ රූපයෙන් මිදිලා රුප්පණේට ගියා නෙමෙයි. අර මොනවද දෙයක් කියන අරහල තියාගෙනම වචනේ මාරු කරලා.
තේරුණා.
ඒකයි මේක දැනුමක් ගත්තට හරියන්නේ නැහැ කියන්නේ. දැන් සතර මහා ධාතු කියලා අහලවත් නැති කෙනා රූප එක අදහසක ඉන්නවනේ. ඒ සතර මහා ධාතු කියලා ඉගෙන ගත්තත් ඉන්නේ රූපය අදහසමයි. අර රූපෙ හැදිලා තියෙන්නේ මේමයි. ඕක විශ්වයේ නැත්තම් ධර්මතාවයේ ක්‍රියාව එක එක වචන එනවා කාලෙන් කාලෙට. ඔය ක්‍රියාවලියක් විතරයි තියෙන්නේ. ධර්මතාවයක් විතරයි තියෙන්නේ. නේද?
ඔව්.
ඔය දැනට ආපු වචන මම මේ කියන්නේ. ඒක
තමයි සැපෙන් වැරදි සිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි.
ඔව්. ඒකත් නිරෝධ ධර්මයක්. අර අපි ලෝකෙ විස්තර කරන්නනේ
යන්නේ.
ඔව්. ඔව්. ඒ කියන්නේ ලෝකෙ විස්තර කරන්න පුළුවන් ලෝකෙන් ඈතර වෙලාද ලෝකෙ තියනවාද? තියෙනවා. අර මං කියන්නේ අර වතුරේ බල්ලගේ උපමාවෙන් ඔක හරියටම තේරුම් ගන්න පුළුවන් ඒ උපමාවේ අර්ථය ගත්තොත්. ඒ බල්ලා ගැන මොනවා හරි කතා කළා නම් මොන වචනේ දැම්මත් ලෝකෙට අහු වෙලා නේද?
අහු වෙලා නේ.
අන්න ඒ වගේ Nirodhe ඥානෙ තියෙනවා නම් ඒක අදාළ
නැහැ.
රහතන් වහන්සේ හිටියද නැද්ද? ඈ රහතන් වහන්සේ ඇහැ පාවිච්චි කළාද? රහතන් වහන්සේට බඩගිනි වුණාද? ඔය සේරම ඉතින් රහතන් වහන්සේ හදාගෙන නේ අහන්නේ. ප්‍රශ්න වැරදි කියන එක තේරෙන්නේ මේ Nirodhe ඥානය මත. එතෙන්ට එනකන්. අපි කියන්නේ රහතන් වහන්සේට උපාදාන නැහැ ස්කන්ධ ටික විතරයි තියෙන්නේ. නැත් ආයතන පරිහරණය. එහෙම නැත්නම් රහතන් වහන්සේට අමුතුවෙන් හදනවා පටිච්ච සමුප්පාදයක්. අවිද්‍යාව නැති පටිච්ච සමුප්පාදයක් හදනවා. හොඳ කොමයි රයිට් මනස්ගත ගොඩක් කියලා තේනවා මේ දර්ශනේ ඉනකොට. ඒ අනුවාද සූත්‍රය යමක සූත්‍රය එහෙම ඉවයි පැහැදිලි කරන්නේ. නේද? රහතන් වහන්සේ මරුණයින් පස්සේ නෑ කියන එක මිත්‍යා දෘෂ්ටියක්, පාපක අකුසල දෘෂ්ටියක්. ඒකකට මුලින් අපිට තේරෙන්නේ නෑ. මොකද අපිත් ඉන්නේ මේ ධර්මතාවයේ තේරුම් ගන්නකොට තමයි ඔය මොනවද කියලා පැහැදිලි වෙන්නේ. පෙරුවන් සරණයි.
ගොඩක් මේ දෘෂ්ටි වලට නම් හිතියසල මේ ධර්මයේ අහලම තමයි ඒ වගේ දෘෂ්ටි දෙක කැඩුනට දැන් තියෙනවා තවත් අය දෘෂ්ටි වර්ගයක්. ඒකත් ධර්මයේ අහන්නම වනේ. සෑට ගොඩක් පින් සිද්ධ වෙනවා පෙරුවන් සරණයි.
ඔව්. තුරාණි මහත්මිය අපි අවසන් කරමු එහෙනම් අද වෙලාව අවසන් වෙනවා.
හොඳයි රවි මහත්මයා. එහෙමනම් බොහොම පිං ඔබතුමාට අදත් මේ වගේ අපිට ඉතා වටිනා ධර්ම සාකච්ඡාවක් සිද්ධ කිරීම සම්බන්ධයෙන් ඔබතුමා ඉතාම වටිනා කුසලයක් රැස් කරගත්තා. ඒ වගේම අපි මේ ධර්ම සාකච්ඡාවෙන් අපි රැස් කරගත්ත මේ පිං ඔබතුමාටත් ඔබතුමාගේ ගුරුවරයන්ටත් දෙමව්පියන්ටත් මළගිය ඥාතීන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබතුමා ප්‍රාර්ථනීය බෝධියකින් ඉතාම කෙටි කාලයකින් ධර්මාබෝධිය පිණිසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. බොහොම පිං ප්‍රවි මහත්මයා තෙරුවන් සරණයි සියලු දෙනාටම.
හොඳයි. තුලානි මහත්මිය ඇතුළු මේ වැඩසටහන පවත්වාගෙන යන උදව් කරන ගයන් මහත්මයා තමයි මේ channel එක පටන් ගත්තේ. ඉතින් ඒ වගේම මේ අස්තික මහත්මයා ඊළඟට රෙකෝඩ් කරන්න උදව් වෙන ඒ ડોક્ટર කමල් ඒ වගේ ඒ සහ සම්බන්ධ වෙන උපකාරී කරන සියලුම දෙනාටයි මේ සාකච්ඡාවට සම්බන්ධ වුණ ප්‍රශ්න අහපු ආගෙන හිටියේ ඒ හැමෝටම අපි රැස් කරපු ඒ සියලුම පින් අනුමෝදන් වෙන්න කුසල් අනුමෝදන් වෙන්න මේ ජීවිතයේ තුලම මේ ක්ෂණ සම්පත්තිය ලැබුණ ඒ අවස්ථාවෙම මේ බුදුදහමින් ප්‍රයෝජනයක් ගන්න ආර්ය මාර්ගයට වැටෙන්නවත් අඩු ගානේ මේ සම්මාදිට්ඨියවත් ඇති කරගන්න උදව් උපකාරී වෙන්න උපනිශ්‍රය වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ හැම දිනාටම නිදුක් නිරෝගී භාවය ලැබෙන්න, ඉක්මන් ධර්ම අවබෝධය ලැබෙන්නම මේ රැස් කරගත්තු සියලුම පින් උපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පෙරුවන් සරණයි හැම දිනාටම.
පෙරුවන් සරණයි.
පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඩක්කන්ට පුළුවන් දෙන්න ඕනේ. නෝනා
ඉක්මනට අහන්න ඉක්මනට.
මට මේක රෙකෝඩින් එක ගන්න පුළුවන් නේද?
ආ. ඒවා මගේ හරිමග වෙබ්සයිට් එකට වැටෙයි ඊපස්සේ ඈ. පෙරවන් සරණයි. ravi.harimaga.com.
මුලින්ම
නෝ. පෙරවන්
සරණයි.